ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ත් සුපෘති පරදි අපි SBS සිංහල වැඩසටහනේ සිකුරාදා ලෝවටා විදෙස් විත්ති සමගය දැන්න එකතුවන්නේ. අපිත් සමගය සඳහා එකතු වෙනවා FE මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඕමල්, මං හිතන්නේ මේ සතියේත් පසුගිය සති කිහිපය වගේම මේ චීනයේ වුහාන්හි ආරම්භ වුණු මේ කොරෝනා වෛරසය පිළිබඳව තමයි ලෝකෙ වැඩි අවධානයක් යොමු වුණේ. ඉතින් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය හදිසි තත්ත්වයක් ලෙසට ගෝලීයව නම් කරලා තිබෙනවා. දැන් මොනවද ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මේ කොරෝනා වෛරසය පැතිරියාම සම්බන්ධයෙන්?
චරිත, මෙතන චීනයට තවමත් හැකියාව තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා. මේ වසංගතය අනෙකුත් රටවලට පැතිරියාම වැළැක්වීමේ කටපියවර ගැනීමට ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් අවධාරණය කරන කාරණාවක් තමයි අද සමාජ මාධ්‍ය ජාලා තුළින් මේ කොරෝනා වෛරසය පිළිබඳ සාවද්‍ය තොරතුරු ජනතාව අතරට පත් වෙනවායි කියලා. ඉතින් ඒ වෙනුවෙන් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් මේ පිළිබඳව විශේෂ වැඩසටහනක් අන්තර්ජාලය හරහා දියත් කරලා තියෙනවා ජනතාව දැනුවත් කිරීම සඳහා. විශේෂයෙන්ම Google, Facebook, ට්විටර් වගේ ඒ සමාජ මාධ්‍ය ජාලා සමග එකතු වෙලා මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කිසියම් පුද්ගලයෙක් කොරෝනා වෛරසය පිළිබඳ කරුණු සොයන අවස්ථාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දෙන තොරතුරු ඒවාට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන විදිහට, ඒ කියන්නේ සර්ච් එකක් කරන අවස්ථාවකදී ඒ ඒ ඒ වෙලාවට ලැබෙන පිළිතුරු, එහෙම නැත්නම් අපි කියන මේ රිසල්ට්ස් බොහෝ දුරට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙන අනුමත කරන ඒ නිවැරදි තොරතුරු ලබා දීමට මේ වෙනකොට ඒ සමාජ ජාලා ක්‍රියාකාරීන්, එහෙම නැත්නම් මේ සමාජ ජාලා අයිතිකරුවන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට ජාත්‍යන්තර ඉල්ලීමකුත් කරලා තියෙනවා. ඩොලර් මිලියන 675ක්, ඇමරිකානු ඩොලර් මිලියන 675ක් විතර ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා. කොරෝනා වෛරසයේ චීනෙන් අනෙකුත් රටවලට මේක සම්ප්‍රේෂණය වුණොත්, මේක ගමන් ගත්තොත්, එතකොට ඒ බොහෝ විට තුන්වන ලෝකයේ මේ සෞඛ්‍ය පහසුකම් අඩු රටවල්වල කොරෝනා වෛරසය පැතිරවීමට ගත යුතු අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඒ රටවල්වලට උදව් කිරීමට විශාල මුදලක් අවශ්‍ය වෙයි කියලා ඔවුන් මේ වෙනකොට ගණනය කරලා තියෙනවා. ඉතින් මේ කොරෝනා වෛරසය චීනයේ පමණක් චීනයට සීමා කරලා අනෙකුත් රටවලට මේ ව්‍යාප්ත වෙන එක වැළැක්වීම සඳහා කටයුතු කිරීමට හදිසි අවස්ථාවක් හැටියට ඒ විශාල මුදලක් ජාත්‍යන්තර ප්‍රජාවකින් ලබා ගැනීමටත් ලෝක සංවිධානය මේ වෙනකොට කටයුතු කරලා
තියෙනවා. ඔව්, එතකම දැන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයෙන් ඇත්තටම ඔහුට ගැලවෙන්නට හැකි වුණා. මම කැමතියි එහි තත්ත්වයත් දැනගන්න.
චරිත, අපි දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරා මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ තනතුරෙන් ඉවත් වන්නට සිද්ධ වෙන්නේ නැtei කියලා. මොකද මේ දෝෂාභියෝගය ඉහළ මන්ත්‍රණ සභාවට ගියපු අවස්ථාවේදී, ඒ ඉහළ මන්ත්‍රණ සභාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට වැඩි බහුතරයක් තිබුණ නිසා, ඒ එක්කම මේ සමාජික සෙනෙට් සභිකයන් 100ක් ඉන්න ඉහළ මන්ත්‍රණ සභාවේ 2-2 බලය අවශ්‍ය වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරෙන් ඉවත් කරන්නට. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොට ඒ 15 මන්ත්‍රණ සභාවෙන්, එහෙම නැත්නම් House of Representatives කියන මහජන නියෝජිතයන්ගේ ඒ පාර්ලිමේන්තුවේ 15 මන්ත්‍රණ සභාවෙන් ඔහු මේ වෙනකොටත් දෝෂාභියෝගයට ලක් වෙලා තිබුණේ. ඉහළ මන්ත්‍රණ සභාවට මේ පරීක්ෂණය යොමු කළා තිබුණේ ඔහුව තනතුරෙන් ඉවත් කරනවද නැද්ද කියන කාරණේ තීන්දු කරන්න. ඉතින් පක්ෂ ભેද 90 සෙනෙට් සභාවේදී ඡන්දය ප්‍රකාශ වෙච්ච නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඔහු ඇත්තටම දැන් දෝෂාභියෝගයෙන් ගැලවිලා එය ඇත්තටම ඔහුට විජයග්‍රහණයක් හැටියට ඔහු ඉදිරි මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒක හොඳ අඩිතාලමක්, එහෙම නැත්නම් ඒක අත්විවරමක් කරගෙන ඒ තුළින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ නැවත වරක් දෙවෙනි වතාවට ජනාධිපති වරණයට ඉදිරිපත් වීමට ඔහු ඒක පාදක කරගෙන තියෙනවා. මේක ඇත්තටම බොහෝ විට රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණයක් වගේම ඔහුට මේ දෝෂාභියෝග ගෙනාපු ඩෙමොක්‍රටික් පක්ෂයට ලොකු පසුබෑමක් හැටියටත් හඳුන්වලා තියෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු දේශපාලන තලයේ මේක ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවකුත් වෙනවා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඇමරිකානු ඉතිහාසයේ මේ විදිහට දෝෂ අභියෝගයට ලක් වෙච්ච තුන්වන ජනාධිපතිවරයා. ඔහු තනතුරෙන් ඉවත් නොකරත් පහළ මන්ත්‍ර සභාවෙන් ඔහු දෝෂ අභියෝගයට ලක් වෙලා අවසන්.
ඔව්, ඒතකම අමල් මේ අවස්ථාවේ මේ ස්ටේට් ඔෆ් යුනියන් කතාවේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කතාව සිදු කරන විට යම් කිසි විශේෂ සිදුවීමකුත් සිදු වුණා නේද? මං කැමති ඒ පිළිබඳව ඔබෙන් දැනගන්න.
ඔව් චරිත, ඔහුගේ මේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඒ ඡන්දේ විමසීමට කලින් ඔහු ඇත්තටම ස්ටේට් ඔෆ් ද යුනියන්, එහෙම නැත්නම් මේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජනතාව අමතන එක අමතන කාරණාවක් කොංග්‍රසය මගින් කරා. කොංග්‍රසයට ඒ කියන්නේ මන්ත්‍ර සභා දෙකේ සභිකයන්ට එකවර ඔහු ආමන්ත්‍රණය කරන අවස්ථාවක් තිබුණා. ඒක සියලුම රූපවාහිනිය විසින් සජීවීව ප්‍රකාශනය වුණා. මේ තමන්ගේ ඒ ප්‍රකාශය කරන්නට මන්ත්‍ර සභාවට ඇතුළු වෙන අවස්ථාවේදී ඔහුව පිළිගැනීමේදී පහළ මන්ත්‍ර සභාවේ කතානායක හැටියට එහෙමනම් කටයුතු කරන නැන්සි පොලෝසි අයගේ අත දිගු කරලා අතරත දීමට ආචාර කළ පිළිගැනීමට උත්සාහ කරත් ඩොනල්ඩ් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කරා. මොකද නැන්සි පොලෝසි කියන්නේ ඔහුගේ විරුද්ධ පක්ෂයේ නැත්නම් ඩෙමොක්‍රටික් පක්ෂයේ පුද්ගලයා තැනැත්තියක් නිසා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතිය ඇමතීමෙන් පස්සේ ඔහුගේ කතාව ඇතරම ඒ කියන්නේ ප්‍රින්ටඩ් වර්ෂන් එක නැත්නම් ඒ මුද්‍රිත කතාව ඒක කෑලි කෑලි වලට නැන්සි පොලෝසි ඉරා දැම්මා. ඉතින් එතනදී රූපවාහිනිය ඔස්සේ සජීවීව මුළු ඇමරිකාවටත් ලෝකෙටත් විකාශය වුණේ මේ ඩෙමොක්‍රටික් පක්ෂයත් රිපබ්ලිකන් පක්ෂයත් අතර තියෙන විරසක ඉතාමත්ම දරුණු තත්වයකට ඇවිල්ලා මේක ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ මේ විදිහට නැන්සි පොලෝසි ඔහුගේ ප්‍රකාශය ඉරා දැමීම ඇත්තටම ඒක ලොකු නිග්‍රහයක් හැටියට දැක්කා. ඒ පිළිබඳ ලොකු විවේචනක් තිබුණා. නමුත් නැන්සි පොලෝසි කියා සිටියා ඇයට මේ කතාව ඇත්තටම මේක කරුණු බොහෝමයක් ඇය ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඊට අමතරව ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇයට ගන්නට තිබිච්ච විකල්ප ගැන සලකා බලනකොට මේක තමයි කරන්න තිබිච්ච අඩුම හානහානියක් වෙන කාරණාව හැටියට ඒ අනුව තමයි ඇය මේ කතාව කෑලි වලට ඉරල විසිකලේ කියලා කිව්වා.
ඔව්, එතකම අපිට වාර්තා වෙනවා ලෝකයේ ඉතා ප්‍රබලතම ගුවන් යාන සමාගමක් වන එයාබස් සමාගම හා සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක පුවතක්. මං කැමති ඒ පිළිබඳවත් දැනගන්න. මෙහි යම් කොනක ශ්‍රී ලංකාවත් ගෑවිලා ඉන්නවා නේද?
ඔව් චරිත, මේක අවුරුදු ගානක් තිස්සේ කරපු එයාබස් සමාගම පිළිබඳ විමර්ශනයකින් රටවල් තුනක් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඇමරිකාව එයාබස් සමාගමේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන්ම අනෙකුත් රටවල් වලට ගුවන් යාන විකිණීමේදී ඔවුන් දූෂිත ක්‍රියාවන් වල යෙදුණාද නැද්ද කියන කාරණාව පිළිබඳ වසර ගණනක පරීක්ෂණයෙන් පස්සේ බ්‍රිතාන්‍ය උසාවියකට ඒකම ප්‍රංශයේ සහ ඇමරිකාවේ උසාවිවල එකම වෙලාවට සමගාමීව මේ පරීක්ෂණ පවත්වලා පසුව එයාබස් සමාගම මේ නඩු තුනම මේ රටවල් තුනේදීම ඔවුන්ට එරෙහිව එල්ල කරපු ඒ නඩු තුන විසඳා ගැනීම සඳහා උසාවියෙන් පරිබාහිරව එකඟතාවයකට ඇවිල්ලා විශාල වන්දියක් විශාල දඩයක් ගෙවීමට එකඟ වෙලා තියෙනවා. යුරෝ බිලියන 3.6ක වාර්තාගත වන්දියක් මේ රටවල් තුනට ගෙවීමට එකඟ වෙලා ඔවුන් මේ නඩුවෙන් නිදහස් වෙලා තියෙනවා. නමුත් මේ නඩුවේදී ප්‍රකාශිත කරුණු දිහා බලපුවහම ශ්‍රී ලංකාව ගැනත් සඳහන් වෙනවා. 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඒ අවස්ථාවේදී එවකට හිටපු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියාට අල්ලසක් දීමට එකඟතාවයක් ඇති කරගත්තයි කියලා අධිකරණ වාර්තාවල සටහන් වෙනවා. මේ වාර්තාවල තිබුණා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒ නිලධාරියාගේ බිරිඳ හරහා $2 million මුදලක් ලබා දීලා තිබුණා. එකඟ වෙච්ච මුළු මුදල ඇමරිකානු $16.84 හැටියට සඳහන් වෙලා තිබුණා. නමුත් ඒකෙන් $2 million පමණක් ගෙවූ බවට තමයි උසාවියේදී කරුණු අනාවරණය කරගෙන තිබුණේ. ඉතින් මේ කාරණාව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විකාශ වීමත් ඇත්තටම බ්‍රිතාන්‍යයේ, ෆ්‍රාන්සේ සහ ඇමරිකාවේ මේ කරුණු එළිදැක්වීමත් එක්කලා ශ්‍රී ලංකා රජයත් ඊට සමගාමීව මේ පිළිබඳ නව අලුත් පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. දැන් ඒ පරීක්ෂණේ කටයුතුත් ඉදිරියට යනවා. මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී හැටියට හඳුන්වන කපිල චන්ද්‍රසේන මහතා සැකකරුවෙක් හැටියට නම් කරලා ඔහු අත්අඩංගුවට ගන්න කියලත් ශ්‍රී ලංකාවේ නීතිපතිතුමා පොලිසියට උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට ඒ අනුව කටයුතු කරමින් තියෙනවා. කපිල චන්ද්‍රසේන මහත්මයාට අමතරව ඔහුගේ බිරිඳ මේ අවස්ථාවේදී මුදල් විසුද්ධිකරණය සහ පගා ගැනීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් උසාවියට පමනවන්නයි කියලත් නීතිපතිවරයා නියෝගයක් ලබා දීලා තියෙනවා පොලිසියට.
ඔය එක්කම අමල් අපිට ඊයේ දිනේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙසින් වාර්තා වුණා මේ මාලදිවයිනේදී ප්‍රහාරයට ලක්වී තිබුණු විදේශ ගැන්ති දිනෙකු එන් එකක් ඕස්ට්‍රේලියානුවකු වන බවත් ඉතින් මෙහි පසුබිම කුමක්ද?
මේක ඇත්තටම අපි බලාපොරොත්තු නොවෙච්ච දෙයක් චරිතා. මොකද මාලදිවයිනේ කියන්නේ බොහොම සංචාරකින් පිළිගන්න සංචාරකින් පිළිගන්න රටක්. මෙතන පෙබරවාරි 4 වෙනිදා රාත්‍රියේදී මාලදිවයිනේ අගනුවර කිට්ටුව තියෙන හුළුමලේ කියන දූපතේ සිටපු විදේශිකයන් 3 දෙනෙකුට යම් පිරිසක් විසින් පිහියනුමක් කළා කියලා වාර්තා වුණා. මෙතන චීන ජාතිකයන් 2 දෙනෙකුත් ඔස්ට්‍රේලියානු ජාතිකයනුත් සිටියයි කියලා වාර්තා වුණා. ඉතින් බොහෝ අය විශ්වාස කරා සමහර විට මේ කොරෝනා වෛරසයේ පැතිරීමේ බියත් එක්කලා සමහර විට මේ චීන ජාතිකයන්ට මේ ප්‍රහාරය එල්ල කළාද කියලා. පසුව දැන් මාලදිවයින බලධාරීන් විශේෂයෙන් මාලදිවයින පොලිසිය දැන් නිවේදනයක් නිකුත් කළා කිව්වා ඔවුන් විශ්වාස කරනවායි කියලා. මේ ආගමික අන්තවාදීන් විසින් කරපු ප්‍රහාරයක් මේක වෙන්න පුළුවන් කියලා. ඒ අනුව මේ වෙනකොට ඔවුන් මාලදිවයින ජාතිකයන් 3 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔවුන් ආගමික අන්තවාදීන් හැටියට හඳුන්වලා තියෙනවා. මාලදිවයින ජනමාධ්‍ය කියා සිටින්නේ මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් බොහෝ විට මැද පෙරදිග ඒ අන්තවාදී කටයුතු කරපු ඒ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ IS සංවිධානයට සම්බන්ධ එහෙමත් නැත්නම් IS සංවිධානයෙන් ආභාෂයක් ලැබපු මාලදිවයින කණ්ඩායමක් හැටියටම හඳලා දෙනවා. එකම මේ ප්‍රහාරයට ලක්වෙච්ච විදේශිකයන් 3 දෙනා මේ වෙනකොට මාලේ නුවර තියෙන රෝහලක ප්‍රතිකාර ලබමින් ඉන්නවයි කියලත් වාර්තා වෙනවා.
ඔයතකට අමල් අපිට මේ තුර්කියනුත් අවාසනාවන්ත සිදුවීම් දෙකක් වාර්තා වුණා. මේ ගුවන් යානයක් අනතුරට ලක්වීම සහ හිම කුණාටුවක් ඇතිවීම නිසා අපි කැමති ඒ පිළිබඳව දැනගන්න.
බදාදා හවස් වෙනකොට චරිතා ඉස්තාන්බුල් නුවර තියෙන දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඒ අභ්‍යන්තර ගුවන් ගමනක විච්ච බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් ඒ ගොඩ බැස්වීමට සැරසෙන අවස්ථාවේදී ඒ දේශගුණික තත්ත්වය ඉතාමත්ම අයහපත් නිසා බොහෝ දුරට මේ ගුවන් යානය ධාවනපතෙන් ලිස්සලා ගිහිල්ලා මීටර 60ක් විතර ලිස්සලා ගුවන් පතේ අවසානයේ තියෙන ලොකු බෑවුමකට කඩා වැටිලා තියෙනවා. මේ ගුවන් යානය ගමන් කරපු මගින්ගෙන් 179 දෙනෙක් තුවාල ලැබුවයි කියලා වාර්තා වුණා. ඒකම තවත් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලත් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ ඛේදජනක ගුවන් අනතුර සිද්ධ වෙන අවස්ථාවේදී තවත් විවසනයකට තුර්කිය මුහුණ දෙමින් සිටියා. ඒ තමයි ඔවුන්ගේ වෑන් ප්‍රොවින්ස් එහෙම නැත්නම් ඒ වෑන් ප්‍රාන්තයේ රටේ උතුරු නැගෙනහිර පළාතට තියෙන ආමේනියාව කිට්ටුව තියෙන ප්‍රදේශයක හිම කුණාටුවක් නිසා 40 දෙනෙක් විතර ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. මේ ජීවිතක්ෂයට පත් වෙච්ච අයගෙන් 33 දෙනෙක්ම කලින් මුලින් වෙච්ච හිම කුණාටුවකින් විපතටපත් පුද්ගලයන් දේරා ගැනීම සඳහා ගිය ඒ සහන සේවකයන්ගෙන් 33 දෙනෙක් අර දෙවැනිවට තිබිච්ච හිම කුණාටුවක් නිසා ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඉතින් ඉතාමත්ම ඛේදජනක දිනයක් තුර්කියට. මොකද මේ හිම කුණාටුවේ ඒ අනතුරත් එක්කම තමයි දේශගුණයේ බොහෝ දුරට දේශගුණයේ ප්‍රශ්නයක් නිසා තද වැසි සහ සුළං තිබිච්ච අවස්ථාවක මේ ගුවන් යානය ඒ ගොඩ බැස්වීමට යෑම නිසා මේ අනතුර සිද්ධ වෙලා තිබුණා.
ඔව් මලේ, වගේම අපිට පසුගිය සතියේ වාර්තා වුණා දකුණු ලන්ඩනයේ ස්ට්‍රේතම්හි ප්‍රහාරයක් එල්ල වුණා, පිහියනුම් ප්‍රහාරයක්. මේ මං හිතන හුදකලා අන්තවාදී ප්‍රහාරයක් ලෙසටයි නම් කරලා තිබුණේ. මෙහෙට ඒ සම්බන්ධ තරුණයා සම්බන්ධයෙන් අපිට වාර්තා වෙනව නේද? යම් ශ්‍රී ලාංකික පසුබිමක්. මං කැමති ඒ ගැනත් දැනගන්න.
ඔව් චර්ත, මේ පුද්ගලයා සුදේෂ් අම්මාන් හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් ඔහු ඉස්ලාම් භක්තිකයෙක් හැටියට හඳුන්වුවට ඔහුගේ පියා ශ්‍රී ලාංකීය දෙමළ සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක් හැටියටත් හඳුනාගත්තයි කියලා අපිට බ්‍රිතාන්‍යෙන් වාර්තා වුණා. ඔහුගේ මවත් ශ්‍රී ලංකාවේ කාන්තාවක් කියලා. පසුව ඒ දෙපළ එංගලන්තයට ගිහිල්ලා ලන්ඩන් නුවර ඔවුන් පදිංචි වෙලා මේ පුද්ගලයා සුදේෂ් අම්මන් කියන පුද්ගලයා ඇත්තටම එංගලන්තේ උපත ලබලා එංගලන්තේ හැඩිදැඩි වෙලා ඔහු අධ්‍යාපනය ලබලා දැන් අවුරුදු 20කට කිට්ටු මේ තරුණයා එංගලන්තේම තමයි හැදුනේ කියලා වාර්තා වෙන්නේ. නමුත් ඔහුගේ ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳ බොහෝ ජාත්‍යන්තර අවධානයක් යොමුනා. මොකද මොහු ද්‍රවිඩ පියා සහ මව මුස්ලිම් කාන්තාවක් වෙච්ච නිසා ඔහුගේ පසුබිම එහෙම නැත්නම් ඔහුගේ ශ්‍රී ලාංකීය පසුබිම පිළිබඳ නොයෙකුත් විමර්ශන සිද්ධ වුණා. නමුත් දැනට වාර්තා වෙලා තියෙන විදිහට ඔහුගේ පියා බොහෝ දුරට තාමත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට නැවත පැමිණලා තියි කියලා විශ්වාස කරනවා. නමුත් මේ පුද්ගලයාව ඔහුගේ මව විසින් තනිකරම තනියම අවසාන කාලයේදී තනියම ඔහුට අධ්‍යාපනය ලබා දීලා හේදී ඔහු හදා වදා ගත්තා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ පුද්ගලයා මීට කලින් අවස්ථාවල චරිත උසාවියෙන් ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් වරදට ලක් වෙලා සිර දඬුවමක් විඳපු පුද්ගලයෙක්. ඒ සිර දඬුවමේ සිර කාලය භාගයකින් අවසන් කරලා ඔහු හිරෙන් නිදහස් වෙලා සතියකට පස්සේ තමයි මේ විදිහට ගිහිල්ලා පිහියක් අරගෙන මේ පිහිය අනුම කරලා තියෙන්නේ. ඉතින් මේක විශ්වාස කරන්නේ ඔහු ඉස්ලාම් අන්තවාදී කල්ලියකගේ ඒ ආభాෂය ලැබලා මේ ක්‍රියාව කරන්නට ඇති කියලා.
ඔව් මල්, එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබට අපි ලැබෙන සතියේත් ලෝට අතුලින් හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් චරිත.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.